Hola, please. Katanaya Kabriyao Sinkurnabana Nivedana. Parliamentu Katipinla Karaka Sabhave Raswimak Visaya Visaya Pebarali Visweni Brahaspatinna Enam Adudina Purubhaga 11ට Mage Nilakamaredi Pavathima Niyuta Bavin Ida Pemini Sabhavagan Lesa Samajika Mantriyunu Siridanatama Main Danun Dimata Kamathimi Lipi Lekanadiya Piliganwima
I just want to bring a matter to your notice. Kolahata Kandavana Raswima Ikmaning Kandavana Puluana Api Age Karana Mukada Kaling Pamini Yamam Ekangatave and Vala Venasak Siduena Baba Danaganat Labi Tibenanisa.
Oh,
Inisa.
අපි ගරු සමානන්ත ප්‍රධාන කටයුතු වලට ගියන් පස්සේ ඉඳ ගන්න
බලා අස්සවලින් කල්තබලා සාකච්ඡා මාර්ගයෙන් you are now after questions but we've not at 11
after question නෑ නේද
මොනවත් කමන්න නෑ
අද questions නෑ
දැන් උනත් වඩා හොඳයි කතා
නේ
no we would like
යකව සාකච්ඡා කරමු විතරයි
we would like to discuss Have the party leaders
Kalima Betuba Kalima Prasna Katuine
Prasna Kaut because we'll face it Sabanai.
Prasna Kaut
Mandane Betumaka Emyang. We'll go ahead with the program.
Kuma Apila Sitino Katana Katumaking Raja Hatiate Neavasta Vedi Parliament to a Katitu Api Ando Janakarna Kati to Vilimanda Family Kangatavan. අනුව කටයුතු කිරීමේ තත්වයක් නැති බව විරුද්ධ පක්ෂයෙන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒක විරුද්ධ පක්ෂයේ මතය. ඒ ගැන අපිට ගැටලුවක් නැහැ. මොකද අපි සාකච්ඡා මාර්ගයෙන් ඇති කරපු තීරණේ යලිත් වෙනසකට භාජනය වෙනවා නම් අපි රැස්වී කටයුතු කිරීම පාර්ලිමේන්තුව හා රට වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක්. එයි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ.
හරි එහෙම අවස්ථාවක් අපි කතා කරමු. මා විපක්ෂ නායකතුමා වත්තාව. බොමිසුදී ලිපිලේ කනන්දි පිළිගැනීම ගරු මහා මාර්ග ගරු මාර්ග මහා මාර්ග අමාත්‍යතුමා සහ වරාය නායක කටයුතු පිළිබඳ ඇමතිතුමා
ගරු ගතනායකතුමනි 2018 වැනි මාස 1 වෙන දින සිට 2018 දහවැනි මාස 26 දක්වා ආලියට අදාළ පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව විසින් 2019 10 23 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 8 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සභා වාරයේ තෙවැනි වාර්තාවේ මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 120 හතර ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබු ක්‍රියා මාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳව කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
චුටි ගරු ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යතුමා
ගල්ගතනායකතුමනි 2018 වර්ෂය සඳහා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා බලශක්ති පිළිබඳ ආංශික අධිෂ්ඨාන කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු තොරතුරු ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ උසස් අධ්‍යාපන තාක්ෂණ අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ යාපනයේ විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 අගෝස්තු 7 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරියා ලෙස සම්මානිත මහාචාර්ය කදිරකාමානන්ද කන්දසාමි මහතා පත්කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමතිවරයා විසින් සාදුන ලදුව 2019 අගෝස්තු 23 වෙනි දින ඇති අංක 2137 ඇලිරක් 94 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 24 වගන්ති යටතේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2019 අගෝස්තු 15 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරිය ලෙස මේජර් ජනරාල් විශ්‍රාමික ශාන්ත කුමාතිරු නාවු කරුසු මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාධන ලදුව 2019 අගෝස්තු 23 වෙනි දින ඇති අංක 21-37 ඇල ඉරක් 95 දාන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියමය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්ද විද්‍යාලයේ අධ්‍යක්ෂක වෙනුවට 2019 නොවැම්බර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරී ලෙස මේජර් ජනරාල් විශ්‍රාමික හේරත් මුදියන්සේලාගේ උදේ බණ්ඩාර හේරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන උසස් අධ්‍යාපන ඇමතිරිය විසින් සාදුන ලදුව 2019 නොවැම්බර් 7 දින ඇති අංක 21-48 ඇල ඉරක් 34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2019 නොවැම්බර් 7 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරී ලෙස සම්මානීය මහාචාර්ය කදිරික්කාමානාදන් කන්දසාමි මහතා පත්කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 නොවැම්බර් 7 වන දින ඇති අංක 21-48 ඇල ඉරක් 35 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියමය සහ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 24 ආවගන්ති යටතේ මොරටු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂව වෙනුවට 2019 නොවැම්බර් 15 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධාරී ලෙස මේජර් ජනරාල් විශ්‍රාමක ශාන්ත කුමාර් තිරුණ අවු කරසු මහතා පත්කිරීම සම්බන්ධයෙන් නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 නොවැම්බර් 7 වන දින ඇති අංක 21-48 ඇල ඉරක් 36 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියමය මම ඉදිරිපත් කරමි. එම නියමයන් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි ගරු කුඩා මධ්‍යම පරිමාණ ව්‍යාපාර පිළිබඳ අමිත්තුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභාවත් පිළිගැන්වීම උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව, එම කාර්ක සභාවේ සභාපතිවරයා විසින් පිළිගැන්වීම, ගරු පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා, ගෞරව සභානායකතුමා,
එම වාර්තාව උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව
ඒ සභාව
පිළිගන්න මුද්‍රණය කළ යුතුයි.
මම ඒක සභාපතිවරයා මම ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට හැකිම ගැන 8 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙනුවෙන්ම කාර්ක සභාවේ සභාපතියා ලෙස මම සතුටට පත් වෙමි. මීට පෙර උසස් නිලතල පිළිබඳ කාර්ක සභාව වාර්තාවක් පාර්ලිමේන්තුව පිළිගන්ව ඇත්තේ 1980 නම් මීට අවුරුදු 40කට පෙර. උසස් නිලතල පිළිබඳ කාර්ය සභාව රටේ පාර්ලිමේන්තුවේදී පළවෙනි සභාවාරජයේ රැස්වීම 38ක් පවත්වා පුජ්‍යලයන් 209 දෙනෙක්ද, දෙවැනි සභාවාරජයේ රැස්වීම 5ක් පවත්වා පුජ්‍යලයන් 27 දෙනෙකුද, තුන්වැනි සභාවාරජයේ රැස්වීම 7ක් පවත්වා පුජ්‍යලයන් 44 දෙනෙකුද, සිවැනි සභාවාරජයේ රැස්වීම 3ක් පවත්වා පුජ්‍යලයන් 10 දෙනෙකුද විමර්ශනයට භාජනය කර ඇත. එමෙන්ම 8 වැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාර්ක සභාව විසින් නාම යෝජනා ඉදිරිපත් වූ සියලුම පුජ්‍යලයන් කැඳවා විමර්ශනයට භාජනය කර ඇති බවද පාර්ලිමේන්තුවට දන්වා දෙන ඉමහත් සතුටින්. රජයේ අමාත්‍යාංශ ලේකාවරුන්ද රජයේ සෑම සංස්ථාවක මණ්ඩලයක හෝ වෙනත් සමාන ආයතනවල සභාපතිවරුන් තනතුරු පත්කම් ලැබුවාම කාර්ක සභාව ඉදිරියට කැඳවා එකී තනතුරු සඳහා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීමට කාර්ක සභාව පෙරසිටම පියරගෙන තිබිණි. ශ්‍රී ලංකා විදේශීය දූත මණ්ඩලයක ප්‍රධාන ලෙස පත්කිරීමට නම් කර ලබන සියලුම තැනැත්තන් එකී තනතුර භාර ගැනීම සඳහා විදේශ ගතවීමට ප්‍රතිමෙන් කාරක සභාව ඉදිරියේ පෙනිසින ලෙසද කාරක සභාව විසින් කැඳවනු ලැබේ. එසේම විදේශ දූත මණ්ඩලයේ ප්‍රධානීන් වශයෙන් නම් කරනු ලබන තැනැත්තන්ගේ යෝග්‍යතාවයේ ඉතාමත්ම කෙටි කාලයක් තුළ ආසන්න වශයෙන් දින 16ක් තුළ පරීක්ෂා කර බලා වාර්තා කිරීමටද කාරක සභාවට හැකි වී ඇත. තවද මෙම කාරක සභාව සඳහා වෙනම තොරතුරු පද්ධතියක් යොදා ගැනීමට අවධානය යොමු අතර එම කටයුතු ඉදිරි කාලයේ තවදුරටත් වැඩි දියුණු වේවායි මා අපේක්ෂා කරනවා. පසුගියාලේ ඉතාමත්ම කාර්ය බහුල වූද පාර්ලිමේන්තුවේ කියන වෙනත් සියලු කටයුතු අතරවාදීදී මේ කාරක සභාවේ රැස්වීමවලට පැමිණ සහභාගී වූ එමෙන්ම කාරක සභාවේ කටයුතු නොමසුරු දායකත්වයක් දැක්වූ සියලුම ගරු මන්ත්‍රීවරුන්ටද කාරක සභාවේ කටයුතුලී සෑම අයරකින් කැපී කටයුතු කළ පාර්ලිමේන්තුවේ මහලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයටද මාගේ හෘදිකාංගම ස්තුතිය පිළිගැන්වීමට කැමැත් වෙමි. ඊවන වාර්තාව ශ්‍රී ලංකාවේ ජාතික ඇගීම් ධාරිතාව සාධකයෙන් පිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවේ වාර්තාවේ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ගරු ආනන්ද කුමාර සිරිමැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ ජාතික ඇගීම් ධාරිතාව සාධක කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අතුරු වාර්තාව මම ඉදිරිපත් කරමි. ඒකම ඔබතුමාගේ ඉතාමත්ම කෙටියෙන් කරුණු ඉදිරිපත් කරන කාලය ඉල්ලනවා. ගරු කතානායකතුමනි, මේ කමිටුව 2019 මාර්තු මාස 29 වෙනිදා පත්වුවේ එවකට ඒ තේරීම් කාරක සභාව පත්කරන ලෙස යෝජනාව ඉදිරිපත් කරපු මයිල්වාගන් තිලකරාජ මැතිතුමා, සන්දීප් සමරසිංහ මැතිතුමා, ආශි මාල්සිංහ මැතිතුමා සහ විමල් රත්නායක මැතිතුමාගේ අත්සන් ඉදිරිපත් කරපු යෝජනාවක් අනුව අපි කමිටු රැස්වීම් පහක් පැවැත්වුවා. ඊට අමතරව අතුරු කමිටු රැස්වීම් ගණනාවක් පැවැත්වුවා. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්, එවැගේම සිවිල් සංවිධාන නියෝජිත විශාල පිරිසක් අපි ගෙනල්ලා පාර්ලිමේන්තුවට එයාගේත් අදහස් අරගෙන තමයි මූලික සංකල්ප පත්‍රිකාව අපි පිළියෙල කරේ. ඊට අමතරව මේ වෙනකොට අපි රාජ්‍ය නිලධාරීන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 50 කෙටුම් පද දැන් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් කීප දෙනෙකු සහභාගී වුණා. ඒ හැම කෙනාගේම අදහස් ඇතුව තමයි අපි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරේ. ඒකට විශේෂයෙන්ම මට උදව් කරපු අය හැටියට මම හිතන්නේ කමිටුවේ කරුබි හර්ෂේ මැතිතුමා, ඒ වගේම ලක්ෂ්මණ ආනන්ද විජේරාමන මැතිතුමා, මයිල්වාගන්න තිලකරාජ මැතිතුමා, ඒ වගේ මයන්ති සානක මැතිතුමා සහ සන්දීප් සම්බසිංහ මැතිතුමා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඊට අමතරව කමිටුවේ සමාජිකත්ව නොලදමුණා හිටියත් එම් එස් සුමන්දිරය මැතිතුමාත්, ඒ වගේම තාරක බාලසූරිය මැතිතුමාත් විශේෂ සහයෝගයක් මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න අපිට ලබා දුන්නා. ඒ වගේම ගරු කතානායකතුමනි, ආචාර්ය සෝමාදිසිල්ල මැතිණියත්, ඒ වගේම මහාචාර්ය කුමුද විජයවර්ධන මැතිණියත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. විශේෂ කාරණය තමයි මේ පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශය ශක්තිමත් කරලා විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ විවාද වලට වැඩි දායකත්වයක් ලබා දීම සඳහා පර්යේෂණ අංශය ශක්තිමත් කිරීම සඳහා විශේෂයෙන්ම අපි මේ විශ්වවිද්‍යාල සියල්ලම ඒකරාශි කරලා අපි දැන් ඔබතුමාගේ මූලිකත්වයෙන් 24 වෙනිදා වෙනම අපි ගිවිසුමක් අසම් කරනවා. එයාත් එක්ක අවබෝධතා ගිවිසුමක්. එතකොට පාර්ලිමේන්තුව සහ විශේෂයෙන්ම මේ විශ්වවිද්‍යාල සියල්ලම ඒකරාශි වෙලා පර්යේෂණ කරණයට අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඒකෙන් ලබා ගැනීමට අවශ්‍ය විස්තර ලබා ගැනීම දත්ත ලැබෙන්නට අවස්ථාව සලසන නිසා මේකට උදව් කරපු සියලු දෙනාම ස්තුතිවන්ත වෙමින් ඔබතුමාගෙන් නිවහනේනවා.
හොඳයි, මම ස්තුතියි. කුෂිකර්මයේ හා ඉදම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවේ මේ කාර්ක සභාවේ සභාපති ගරු වීත හේරත්, ගරු සමානායකතුමා,
මුද්‍රණය කළ විදිහයි මම යෝජනා කරනවා.
ගරු වීත හේරත් මැතිතුමා,
ගරු කතානායකතුමනි, කුෂිකර්මයේ හා ඉදම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සභාපති යොමු කරන ලද 2018 වර්ෂය සඳහා ඉදම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දුර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරෝල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව, 2017 වර්ෂය සඳහා උපපර්යේෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2016 සහ 2017 වර්ෂ සඳහා සීමා සහිත කුරුණෑගල වැවිලි සමාගමේ වාර්ෂික වාර්තා, 2017 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව, දෙදස් දාහත වර්සය සඳහා ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය වාර්ෂික වාර්තාව. දෙදස් දාහත වර්සය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය වාර්ෂික වාර්තාව. දෙදස් දාහත දෙදස් දහට වර්සය සඳහා කළුබෝ විට්‍යාන තේ කර්මාන්ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව. දෙදස් දාහත වර්සය සඳහා කුඩා තේමතු සංවර්ධන අධිකාරී වාර්ෂික වාර්තාව. දෙදස් දාහත වර්සය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව. දෙදස් දාහත වර්සය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිනුම්. දෙදස් දාසේ වර්සය සඳහා ශ්‍රීසා හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව. දෙදස් දහට වර්සය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව. දෙදස් දහට වර්සය සඳහා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පසු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වාරිමාර්ගාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. 2018 වර්ෂය සඳහා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පසු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ දීවරංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව. 2018 වර්ෂය සඳහා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පසු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා දීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ කාර්යසාධන වාර්තාව. 2017-2018 වර්ෂය සඳහා සීසා ලංකා පොස්ෆේට් සමාගමේ වාර්ෂික වාර්තාව. 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හදබිම අධිකාරී වාර්ෂික වාර්තාව. 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ වාර්ෂික වාර්තාව. 2017 වර්ෂය සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව. 2017 වර්ෂය සඳහා සීමා සහිත ලංකා පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව. 2017 වර්ෂය සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා සීසා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ව්‍යාපාර වාණිජ කටයුතු ආචාර්ය අධිෂ්ඨාන කාර්ක සභාවේ වාර්තාවෙන් කාර්ක සභාවේ සභාපති ගරු සේඩ් අලි සාහිල් මවුලානා මහතා විසින් පිළිගන්නේ.
Thank you, Honorable Speaker. As the Chairman of the Sectoral Oversight Committee on Business and Commerce, I present the report of the Sectoral Oversight Committee on Business and Commerce on these five following institutions. One, annual performance report of the Ministry of Industry, Commerce and Resettlement of Protracted Displaced Persons and Cooperative Development for the year 2018. Performance report and annual accounts of the Department of Commerce for the year 2018. Performance report of the Department of Cooperative Development for the year 2018. Annual reports of the Lanka Satosa Limited for the years 2013, 2014 and 2015, and annual report of the Sri Lanka State Trading General Corporation Limited for the year 2016 and 2017, which were referred to our Oversight Committee on Business and Commerce. Thank you.
Thank you. රජයේ මුදල් පින්බල කාර්යසභාවේ වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු එම් ඒ සුමන්ජිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් මහාචාර්ය ආශු මාර්සිංහ මැතිතුමා පිළිගන්වනු ඇත.
ගරු කථානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ යොමු කරන ලද 2018 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2015-2016 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තා, 2017 වර්ෂය සඳහා ලෝහාර ආරය නය අරමුදලේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව, 2013-2014-2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව, 2017 වර්ෂය සඳහා ජාතික ඉතිරි කිරීම බැංකුවේ වාර්ෂික වාර්තාව, 2017-2018 වර්ෂ සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තා, 2017-2018 වර්ෂ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා, 2017-2018 වර්ෂ සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව, 2015-2016 වර්ෂ සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තා, 2018 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව, 2016 වර්ෂය සඳහා Merchant Bank of Sri Lanka and Finance PLC ආයතනයේ වාර්ෂික වාර්තාව, 2018 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව, 2016 සහ 2017 වර්ෂ සඳහා සුරාබත් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා, 2018 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව, 2018 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගිණුම් විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව 2015 වර්ෂයේ ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව 2017-2018 වර්ෂ සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා 2017 වර්ෂය සඳහා ශ්‍රීමා සහිත ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2016-2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා සම්බන්ධින් ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. ජාතික ආරක්ෂා බිරිඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු මරිජ් ජයතිලක මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කරන ලද 2017 සහ 2018 වර්ෂ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තා 2014-2015 සහ 2015-2016 වර්ෂ සඳහා සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා ලිමිටෙඩ්හි වාර්ෂික වාර්තා 2015-2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පොලිසියේ කාර්යසාධන වාර්තා 2016-2018 වර්ෂ සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා 2016-2018 වර්ෂ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්යසාධන වාර්තාව 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තා 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව 2017 සහ 2018 වර්ෂ සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තා සහ 2014-2018 වර්ෂ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා සම්බන්ධයෙන් වූ වාර්තා මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති ගරු මහාචාර්ය ආශෝ මාල්සිංහ මැතිතුමා පිළිගනිමි.
ගරු කථානායකතුමනි, අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව විසින් සකස් කරන ලද අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පත්වීම් ලද ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ සේවා ගැටලුව සඳහා වූ වාර්තාව 2.2 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1985 1994 අතර පත්වීම් ලැබූ නිලධාරීන්ගේ සේවා ගැටලුව සහ ශ්‍රී ලංකා ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ අමතර කියවීම් පොත් සැකසීමේදී පිළිපැදිය යුතු ප්‍රතිපත්තිමේ රාමුව සහ උපදේශන කමිටුව නිර්දේශ කිරීම සඳහා වූ වාර්තා තුන ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, මේ වාර්තා තුනම සම්බන්ධයෙන් යම් අදහසක් ප්‍රකාශ කරන්න කැමති. ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබුණ ප්‍රධාන පෙළේ ප්‍රශ්න රාශියක් මේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව විසින් අපිට විසඳන්න ලැබුණා. මේ විසඳන්න වුණ ප්‍රශ්න වලින් වැඩි කොටසක් අපේම වරදින්, ඒ කියන්නේ දේශපාලඥයන්ගේ වරදින් 85%ක් විතර දේශපාලන පත්වීම් ලැබපු නිලධාරීන්ගේ තිබුණු ගැටලු. ඒ නිසා මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. සමහර ප්‍රශ්න ගරු කථානායකතුමනි අවුරුදු 58ක් විසඳුන්නේ නැති ප්‍රශ්න. උදාහරණයට ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීම. මොකද සමහර අපි පත්වීම් කරලා තිබුණා වැහෙන්න යන පාසල් වලට වැඩබලන විදුහල්පතිවරු පත් කරලා තිබුණා. මේ සියලු දේවල් ඉලා තිබුණේ 1994 න් පස්සේ තිබුණු රජයන්. මේ තිබුණු රජයන් සියලුම රජයන් වග කියන්න ඕන මේවට. ඒ නිසා ආංශික අධීක්ෂණ කාර්යක සභාව හරහා අපිට අවස්ථාව ලැබුණා මේ සියලුම ප්‍රශ්න විසඳන්න. අද මේ ඉදිරිපත් කරන අවසන් වාර්තා තුන ප්‍රධාන වශයෙන්ම මේ වෙලාවේ මතක් කරන්න ඕන අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් අපි අනුකාරක සභාවක් හදලා ඒ හරහා තමයි සියල්ල කරේ. ඒ සඳහා විශේෂ මහන්සියක් ගත්තා ඒ සභාපතිනිය රෝහිණී කුමාරි විජේරත්න කවිරත්න මැතිනිය. එතුමියගේ අත්දැකීමුත් එක්ක පාසල් ගුරුවරියක් ලෙස තිබුණ අත්දැකීමුත් එක්ක මේ ප්‍රශ්න ටික විසඳුවා. විශේෂයෙන් අපිට හැකියාව ලැබුණා පළවුණු වසර චක්‍රලේඛය සම්බන්ධයෙන් අලුත් වර්තාව ඉදිරිපත් කරන්න. ජාතික ගුරුමාරු ප්‍රතිපත්තියක් අපිට ඉදිරිපත් කරන්න ලැබුණා. නොවිධිමත් අධ්‍යාපනයේ ව්‍යාපෘති නිලධාරීන්ගේ ප්‍රශ්නය ගරු කථානායකතුමනි අවුරුදු 24ක් නොවිදුණු ප්‍රශ්නයක්. ඊළඟට ගුරු උපදේශක සේවය ස්ථාපිත කිරීම අවුරුදු 58ක් නොවිසඳුණු ප්‍රශ්නයක්. අධිසේවක ගණයේ විදුහල්පතිවරු සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ප්‍රශ්නය අවුරුදු 23ක් නොවිසඳුණු ප්‍රශ්නයක්. මේ සියල්ලම විසඳගන්න රජයේ සියලුම නිලධාරීන් සහයෝගය දුන්නා. ඉතින් මේ වෙලාවේ සිහිපත් කරනවා මේ කාර්යක සභාවල එක වාර්තාවක් හදන්න අපිට 100 දෙනෙකුට වඩා සාක්ෂි කැඳවල පරණ අතීතයේ විමසල සියල් දේවල් කරගන්න ලැබුණා. මම හිතන්නේ ආංශික අධීක්ෂණ කාරක සභාවල වැදගත්කමත් ගරු කථානායකතුමනි එයයි. ඊළඟට අවසන් වාර්තාව. මේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ අමතර පොතක් සම්බන්ධයෙන් ඔබ කවුරුත් දන්නවා මේ හතේ අපේ පොත. හතේ අපේ පොත සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ලැබුවා මේ රටේ. නමුත් අපි ආංශික අධීක්ෂණ කාරක සභාව මේ ගැන සම්පූර්ණයෙන් පරීක්ෂණ කළා. විශේෂයෙන් විද්වතුන් සහභාගී වුණා. ඒ පොත සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරපු අය සහභාගී වුණා. සාධනීය අදහස් ඉදිරිපත් කරපු අය සහභාගී වුණා. මේ සියලු දෙනා එකතු වෙලා අපි ජාතික ප්‍රතිපත්තිය පිළිපැදිය යුතු ජාතික ප්‍රතිපත්තිය විශේෂයෙන් ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය කියන්නේ ලදරු පාසලේ දරුවාගේදී අපේ ශරීරයේ අවයව ගැන ඉගෙන ගන්න එක ගැන පටන් වැඩිහිටියන්ගේ ලිංගික අධ්‍යාපනය දක්වාම යම් රාමුවක් ප්‍රතිපත්තියක් මේ රටේ අපේ විශේෂයෙන් අපේ වටපිටාව අපේ සදාචාරය මේ සියල්ල එකතු කරගෙන සැකසීතු ආකාරයේ ප්‍රතිපත්ති රාමුවක් අපි සකස් කරා. මේ ප්‍රතිපත්ති රාමුව සකස් කරන්න විශේෂයෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද මහානායක ස්වාමින් වහන්සේ විශේෂයෙන් සහභාගී වුණා. ඊට අමතරව අපි ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කර මහාචාර්ය මැදගොඩ අබේදිස්ස ස්වාමින් වහන්සේත් සහභාගී වුණා. ඒ ආදී වශයෙන් සියලුම ආචාර්ය මහාචාර්යවරු සහභාගී වුණා මේ වාර්තාව සකසන්න. මේ වාර්තාව ගරු කථානායකතුමනි අද අපි ඉතාමත් කඩිනමින් ඉදිරිපත් කරේ අපි විශ්වාස කරන පාර්ලිමේන්තුව අවසන් දවස නිසා මේ දෙමළ ට්‍රාන්ස්ලේෂන් එක ද්‍රවිඩ භාෂාවෙන් ට්‍රාන්ස්ලේෂන් එක මේක යම් කොටසයි තව අද දවස ඇතුළත ඒකත් පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් ගරු කථානායකතුමනි මේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද අද 14 වෙනි වාර්තාව අපේ ආංශික අධීක්ෂණ කාරක සභාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන අද මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ මම විශ්වාස කරනවා මේ අවසන් කාරක සභාව වාර්තාව මේ කාරක සභාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාවේ මුල්ම වාර්තාව අපි හැටියට ඉදිරිපත් කරේ සයිතම් ගැටලුව සම්බන්ධයෙන්. මම විශ්වාස කරනවා ඒයින් පස්සේ අපිට 14ක්ම ඉදිරිපත් කරන්න ලැබුණා. මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුම වෙනවා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අපිට සහය දක්වපු ආංශික අධීක්ෂණ කාරක සභා ලේකම් මණ්ඩල ඊට කලින් සහකාර ලේකම් ඩිග්‍රි ජයතිලක මහත්මයා ඒ වගේම අපේ ලේකම්වරු දෙපළ අධ්‍යක්ෂක ජගත් ගජවීර ආරච්චි මහත්මයා ඒ වගේම ආංශික අධීක්ෂණ ලේකම් මණ්ඩලයේ ඉන්දිරා දිසානායක මහත්මිය ඒ වගේම මේ වෙලාවේ සිහිපත් කරන අපාතරින් වෙන්නු නිලාම්ඩීන් මහත්මයා මේ කාරක සභාවල වැඩ කරන අතර ඒ වගේම නිශාන්ත වේවැල්ල චින්තා බුලත්සිංහල සුජීවි ගමගේ නිරංජලාලි ජයසංකනී වේලාරත්න ගීතානි විධානපතිර නදීකා ඉදිරිසිංහ හසිත දිල්ෂාන් ප්‍රාර්ථනා කුලතුංග හස්මි ප්‍රනාන්දුපුල්ලි ආයේෂා වීරතුංග ලංකා වීරසිංහ මහේෂ් සුදුගඩ සෙව්වන්දි එන් එම් නසීර් කරවරත්න චින්තක සරත් රූපසිංහ මහේෂ් සරත් රත්නායක ඒ වගේ අවසාන වශයෙන් ආචාර්ය පියල් ආර්යනන්ද මහතා අපේ කාරක සභාවේ උපදේශක වශයෙන් අපි පත් කරගත්තා. මේ සියලු දෙනාම අපි බලාපොරොත්තු අවසාන ඉල්ලීම මේ කාරක සභා ක්‍රමය ඊළඟ පාර්ලිමේන්තුවේ දිගටම පවත්වාගෙන යා යුතුයි. විශේෂයෙන් ගරු අගමැතිතුමාගෙන් විපක්ෂ නායකතුමාගෙන් අපේ හිටපු අගමැතිතුමා ඇතුළු පක්ෂ නායක සියල්ලන්ගේම සින්නගරු කථානායකතුමනි ඊළඟ අලුත් පාර්ලිමේන්තුවේ මේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමයේ රැකගත යුතුයි. මේ සඳහා තමයි අපි නීති ප්‍රතිපත්ති රාමු හදන්න අපිට හැකියාවක් ලැබුණේ. ඒ වගේම අමාත්‍යාංශ උපදේශක කාරක සභා ක්‍රමයත් අවශ්‍යයි. මේ දෙකම රැකගන්නා ලෙස ඉල්ලමින් අවසන් වශයෙන්
අපි අවධානය යොමු කරමු ඊළඟ පාර්ලිමේන්තුවට. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 2020 පෙබරවාරි 12 වෙනිදා පවත්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන විදේශ සම්බන්ධ අමාත්‍ය මාසා නිපුතා සංවර්ධන රැකී රක්ෂා කම්කරු සම්බන්ධ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මෙත්තුමා.
ගරු කථානායකතුමනි අපේ රටේ පැවැත්ම අනාගතය සම්බන්ධ වන බරපතල ප්‍රශ්න රාශියක් මුල් කරගනිමින් මේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට විදේශ අමාත්‍යාංශය ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලැබූ ජනතාවගේ අතිමහත් ජයග්‍රහණය ජනවරමෙන් පසු ප්‍රකාශ කරන්නට සිදු වී තිබෙනවා. 2009 මේ මාසයේදී රටවල් 32කින් තහනම් කරනු ලැබූ ත්‍රස්තවාදී සංවිධානයක් වන LTTE සංවිධානයේ පරාජයත් සමග 30 වසරක අභ්‍යන්තර සන්නද්ධ ගැටුම අවසන් වීමෙන් ඉක්බිදී වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරයේ හෙබ වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජය එවකට පැවති යථාර්ථයන් මනා ලෙස හඳුනා ගනිමින් සුවපත් වීම හා සාමය ගොඩනැගීම උදාකරනු වස් ඉරසාර සංහිඳියාව ක්‍රියාදාමයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කළේය. ගැටුමට පසු සිවිල් ජන ජීවිතයේ යළි ගොඩනැගීමටත් රට පෙරලා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමටත් සියලු අංග විෂයමේ ක්‍රමික ක්‍රියාදාමය සැලකිතු තරමේ ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් අත්පත් කර දෙන ශක්තිමත් කරමින් 20 වසරක විරාමයකට පසු 2013 වසරේදී සිය ඡන්ද බලය පාවිච්චි කිරීමට උතුරේ පුරවැසියන්ට හැකි විය. ඊට සමාන්තරව වගකීම නීති ආධිපත්‍ය මානව හිමිකම් ආදියට සම්බන්ධේවාද ඇතුළු පශ්චාත් ගැටලු නිරාකරණය කිරීම පිණිස දේශීය යාන්ත්‍රණ කොමිෂන් කීපයක් පිහිටවනු ලැබෙන. ඉතාමත් වැදගත් වූයේ තිරස්චීන ගැටුමේ අවසානය විසින් මූලිකව මානව හිමිකම් වලින් එකක් වූ ජීවත්වීමට ඇති අයිතිය ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා උදෙසා ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබීමය. සියලු දෙනා අන්තර්ගත දේශීය නිර්මාණය කළ ලැබූ පියවර ක්‍රියාකාරකම් තිබියදී ත්‍රස්තවාදයේ පරාජය කොට ඉතා ප්‍රවේශම තුළින් කරනු ලැබූ සංහිඳියා ක්‍රියාදාමය ඔස්සේ ස්ථාවරත්වය, මානුෂික සහනය, කල්පවතින සාමය උදාකර ගැනීමට ශ්‍රී ලංකා රජය දරූ ප්‍රයත්නය හඳුනා ගැනීමට අසමත් වූ මානව හිමිකම් කවුන්සලයේ සමාජික රටවල් කණ්ඩායමක් 2012, 2013, 2014 යන වසරවලදී එක්සත් ජාතික මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය විෂය කරගත් යෝජනා බලයෙන් සම්මත කරගත්තේය. ඒ වන විටය ප්‍රගති අත්පත් කර ගනිමින් සිටි දේශීව නිර්මාණය කර ලැබූ සංහිඳියා ක්‍රියාදාමය අත්හර දැමූ 2015 මලේට පත් රජය මානව හිමිකම් කවුන්සලයේ පෙරනෝ වියරු පියවරක් තබමින් රාජ්‍ය විෂය කරගත් කන්ට්‍රී ස්පෙසිෆික් රෙසලියුෂන් සම්මත පිළිබඳ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිමය ස්ථාවරයට පටහැනිව යමින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානව කවුන්සලයේ 31 යෝජනාව සම්මත කිරීමට සම කෝස්පන්ස අනුග්‍රහත්ව දැක්විය. මෙය කරනු ලැබී අමාත්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ජනතාවගේ අනුමැතියකින් තොර වූ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සියල්ලට පටහැනිව ඒ වගේම වෘත්තීය රාජතාන්ත්‍රික විද්වතුන් ජන සමාජය මහජනයා විසින් ඉදිරිපත් කළ වූ විරෝධතාවයද ප්‍රතික්ෂේප කරන හැසිරීමෙන් මේ කරුණු සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ තමන්ගේ මතය විමසුණු නැළඹූ බව එවකට ජනාධිපති ධුරය හෙබ වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද ප්‍රකාශ කර ඇත. ඉස් අවුරුදු බෙදුම්වාදී ගැටුමේ තත්ත්වයන් ඉන් මියගේ පුද්ගලයන් සංඛ්‍යාව යන කරුණු දෙක සම්බන්ධ 31 යෝජනා සම්මතයේ සාබද්ධ අඛ්‍යනයක් ඉදිරිපත් කළේ. මෙය කරනු ලැබේ උගත් පාඩම්මා ප්‍රතිසන්ධාන කොමිසම පැහැරගෙන යෑමේ අතුරුදාන් කිරීම පිළිබඳ පැමිණිලි විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිසම, පරණගම කොමිසම ආදී දේශීය කොමිසන් වාර්තාවලද ඒ වගේම මුළු පාර්ලිමේන්තුම දන්න, ඔබතුමත් දන්න නෙස්පී සාමිවරයා විසින් එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද වාර්තාවල් වලද සඳහන් වන්නේ මේ සංඛ්‍යා සියල්ල වැරදි බවය. වෙනත් රාජ්‍යවල එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර රතුපුරුෂ කමිටුවද ඇතුළු වෙනත් සංවිධානවල වාර්තාවද මෙන්ම හෙළිදරව් කරනු ලැබූ රාජතාන්ත්‍රික කේබල් පණිවිඩද අන්තර්ගත වූ එක යෝජනා සඳහන් කරුණුවලට පටහැනි සාක්ෂි ඉතා බහුලව තිබියදීය. ජාතික අභිලාෂයට හානි පැමණූ ඒ ජාතික බුද්ධි මෙහෙයුම හා ඊට අදාළ ආරක්ෂණ දුර්වල කිරීමද ඇතුළුව ජාතික ආරක්ෂාව අනතුරේ හෙළිය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරවලට හේතු සාධක වූ ප්‍රමාද දෝෂවලට ඉන් දායකත්ව ලැබුණු බව සැලකිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ආයතන සීමා ඉටුකළ නොහැකි ජාත්‍යන්තර බැඳීම් රැසකටද එය ශ්‍රී ලංකාව යටත් කළේය. ශ්‍රී ලංකාවේ 31 යෝජනා සම්මතයට සමු අනුග්‍රහත්ව දැක්වීම අද වනතුරුත් රටේ ස්වාධිපත්තියට හා අභිමානයට හා පැවැත්මට කලලක්ව පවති. එන් පසුගිය හෙයින් සම්පසුගිය රජය විසින් මානව හිමිකම් කවුන්සලයට ලබා දෙන ලද ප්‍රතිඥා ඉටු කිරීමේලා ඊට උදා වූ කාලයේ 2019 තුළ දක්නට ලැබුණු සුළු ප්‍රගතිය යෝජනා සමය සම්මතයට සම අනුග්‍රහත්වය දැක්වු පසුගිය රජයේ වැරදි විනිශ්චය හා ප්‍රතිඵල පෙන්වන්නට අපෝසත්වීම හෙළිදරව් නොවුණු වස් 2017 මාර්තු 34 යෝජනා සම්මතද 2019 මාර්තු මාසයේ 41 යෝජනා සම්මත මගින්ද යෝජනා සම්මත ක්‍රියාත්මක කිරීමේ කාලය දෙවරක්ම දික්කරේය. 31 යෝජනා සම්මතයෙන් ශ්‍රී ලංකාව සුවිසල් බරක් පැටවුණු අතර ශ්‍රී ලංකක දෙමළ ඩයස්පෝරාවේ අන්තවාදී කොටස්ද සංගමුණු අභිලාෂයෙන් සමන්විත ඇතම් ජනමාධ්‍ය ජාත්‍යන්තර රාජනවන සංවිධාන සිවිල් සමාජ සමහරක් සතුටු කරනු වස් ශ්‍රී ලංකා රජය හා විශේෂයෙන් ආරක්ෂක හමුදා අපකීර්තයට හා දඩයමට පමුණු ලැබීය. බෙදීම ඇතිකරවන සුළු කැටුමෙහි විනාශයන් දැනටමත් අභියෝගයට ලක්ව තිබෙන වාර්ගික හා ආගමික සරමගේ සමගය කෙරෙහිද අහිතකර බලපෑමක් එල්ල කළේය. කෙසේ වුවද 2019 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයේදී පසුගිය රජයම ප්‍රමාද වී යම් සීමා කිරීමට කටයුතු කිරීම ප්‍රකාශ කිරීමට පසුබැසෙන ලදී. ආරක්ෂක අංශ සම්මත ගැටුමේ ස්වභාව විදහා දැක්වු ආකාරයන් මියගිය තක්සිරි කරන සංඛ්‍යා පිළිබඳ අභියෝග කළ ප්‍රකාශ පසුගිය රජයේ අන්තිම කාලයේදී සිදු කරන්නට විය. වරද කළේ ආරක්ෂක සමුදායට එරෙහි වූ නැගුණු චෝදනා විරුද්ධ ප්‍රතිචාර දැක්වූ අතර ඉල්ලා සිටින ලැබූ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ අවම කිරීමට යෝජනා කෙරී ඇති අධිකරණ යාන්ත්‍රණය තුළ විදේශික විනිශ්චයකරුවන් අභිචෝදනාකරුවන් යොදා ගැනීම ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වළක්වන බව පරයේම ප්‍රකාශ විය. මේ පිළිගැනීම තිබියදී 31 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමට එම රජයේ සහයෝග ලබා දුන් සම අනුග්‍රහත්වය පසුගිය රස විසින් අඛණ්ඩව පවත්වාගෙන ගියේ. ශ්‍රී ලංකාවේ ජනතාව දුන් ජනවර්ම අනුව 2019 නොවැම්බර් මාසයේ පැවති ජනපතිවරණයේදී දේශයේ තිරසාර මගකට ගෙන යාමටත් නොමැදි මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටත් වර්තමාන අභියෝග ජය ගැනීම සඳහා දේශීයව නිර්මාණය කරන ලැබූ විසඳුම් යොදා ගැනීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අතිප්‍රබල අති බහුතරයක් ලැබෙන 50%කට වැඩි ජනවර්මක් ලැබින. ඒ අනුව ශ්‍රී ලංකා සියලු ලාංකිකයන්ගේ හිතසුව පිණිස ආරක්ෂාවේ හා සංවර්ධනයේ යුගය කරා රට කැඳවාගෙන යාමට රට හදන සෞභාග්‍ය දැක්මේ ජාතික ප්‍රතිපත්තියේ රාමෙන් අපේක්ෂා කරම් ලැබූ සිය න්‍යාය පත්‍රය සමගින් රජ ස්ථීර ඉදිරියට ගමන් කරනු ඇත. ගරු කථානායකතුමනි, අමාත්‍ය මණ්ඩලයේ තීරණය කරන ලද පරිදි කරුණු සැලකිල්ලට ගනිමින් ඉදිරියේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සලයේ 43 සැසිවාරය කෙරෙහි ශ්‍රී ලංකාවේ රජයේ ප්‍රවේශය සම්බන්ධයෙන් පහත දැක්වෙන පියවර ගැනීමට මෙම උපාය මාර්ග සක්ෂත් කර ගැනීමේලා අවශ්‍ය කරන රාජතාන්ත්‍රික මුලපිරීම් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මේ අනුව ගරු කථානායකතුමනි, 2015 ඔක්තෝබර් මස 31 හා 2017 මාර්තු මස 14 යන පූර්වගාමී යෝජනා සම්මත අන්තර්ගත කරගත්තා වූ ඒවා මත පදනම් වූ ශ්‍රී ලංකාවේ සංහිඳියා වගකීම මානව හිමිකම් ප්‍රවර්ධනය යන මැයින් යුද 2019 මාර්තු මස 41 දරන යෝජනා සම්මති සම අනුග්‍රහත්වයෙන් co-sponsorship වලින් ඉවත්වීමට we withdraw from the co-sponsorship ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කිරීමට රජයේ තීරණය කර ඇත. දෙක නීත්‍ය මානව හිමිකම් විධි නියෝග මණ්ඩල යාන්ත්‍රණ ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතාත්වය සමගව අඛණ්ඩව කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප නිදහස ලැබුවෙන් ඇතුල්වීමෙන් පසු අනුගමනය කරපු සමාජික රටක් හැටියට එලෙස දිගටම කටයුතු කරන්න අපේ තීරණේ පවතින ඔවුන්ගේ දේශීය ප්‍රමුඛතා ප්‍රතිපත්තිවලට අනුකූලව අවශ්‍ය පරිදිින් ගක්ෂක්නුතා වර්ධන තාක්ෂිකනක සහයෝගය ලබා ගන්න ඇති. තුන රජයේ ප්‍රතිපත්ත රාමු අනුගමනය කරනවින් දැනට පවත්නා යාන්ත්‍රණ යෝග්‍ය පරිදිින් අනුවර්තනය කරගැනීම ඇතුළු සියලු අන්තර්ගත දේශීයව නිර්මාණය කරනු ලැබූ ක්‍රියාත්මක කෙරෙන සංවිධියාව වගකීමේ ක්‍රියාදහමයක් ඔස්සේ තිරසාර සාමය ළඟා කර ගැනීමට රජය තුළ ඇති කැපවීම ප්‍රකාශයට පත්කිරීම. මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂ්‍ය නීති උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව ශ්‍රී ලංකක විමර්ශන කොමිසන් සභා වාර්තා සමාලෝචනය කිරීමටත් ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පක්ෂේරුකොට නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාරව ක්‍රියාත්මක කරනු වස් ක්‍රියාත්මක කළ හැකි පියවර යෝජනා කිරීමටත් ශ්‍රේෂ්ඨ අධිකරණයේ මිනිස්ස කාර්යවරේ යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීමට කටයුතු කරනු ඇත. 2006 තිරසාර සංවර්ධන න්‍යායපත්‍රයේද ඇතුළුව ශ්‍රී ලංකාව සතු බැඳීම්වලට ගැලපෙන ආකාරයකින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී නෛතික ක්‍රියාදාමය ඔස්සේ මෙතෙක් නොවිසිනේ ඇති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍යතන්නේ ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම නීති යටතේ පුද්ගල හා සාමූහික අයිතිවාසිකම් මෙන්ම ආරක්ෂණ ප්‍රගමනය කිරීමද යුක්ති හා සංහිඳියාව සහතික කිරීමෙන් හා සමාජයේ අනතුරට භාජනය වී හැකි කොටස්වලට ගැටලු විසඳීම ලබා දීමේද ජනතාව කෙරෙහි රජය තුළ ඇති කැපවීම පැනනගෙන ප්‍රතිපත්ති සත්චේතනාවෙන් යුතුව ප්‍රදර්ශනය කරනු ඇත. අද වෙන විට මෙම යෝජනාවේ සම යෝජනාකරුවෙක් වූ ප්‍රධාන යෝජනාකරුවෙක් වූ එක්සත් ජනපද ඇමරිකාව මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වී ගොස් හමාරය. එයද අපි සැලකිල්ලට ගෙන ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යවල සහයෝගවල ඇතිව යෝජනා සම්මතය අවසන් කිරීමට කටයුතු කිරීමලා ශ්‍රී ලංකා රජය තුළ ඇති අධ්‍යාංශය ප්‍රකාශයට පත්කිරීම සිදුවෙන ඇත. මේ වැදගත් ප්‍රකාශනය අමාත්‍ය මණ්ඩලයේ අතික ජනාධිපත්තුමා ප්‍රධාන තීරණය කරේ අපේ රටේ ප්‍රගතියට සැකයට භාජන වී ඇති මේ භයානක අනතුරෙන් රට මුදවාගෙන අලුත් ගමනක් ඇතිකිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමග වැඩකරන ඒ මිත්‍රත්වයේ ලෙස්සම ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමේ ප්‍රතිපත්තියේ සිට බව ගරු කථානායකතුමනි රජය වෙනුවෙන් අද දින විදේශ අමාත්‍යවරයා වශයෙන් මේ ප්‍රකාශය කිරීමට අවශ්‍ය මම ඉංග්‍රීසි පිටපත කියවන්නට කාලය ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඇතුළත් කරන ලෙස ඉංග්‍රීසි පිටපත ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
හොඳයි. මොයිතුදී ගරු විපක්ෂ නායකතුමා
කථානායකතුමනි සම්ප්‍රදායක් හැටියට අපිට අවස්ථාව ලබා දෙන්න මේකට ප්‍රතිචාර දක්වන්න විශේෂයෙන්ම මේ අවස්ථාවේ විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රකාශයට අපිට කියන්නට තිබෙන්නේ යුද්ධය 2009 මැයි 18 වෙනිදා අවසන් වෙලා හරියටම දින 5ක් ගත වෙනකොට එක්සත් ජාතීන්ගේ ප්‍රධානී බෑන් කී මූන් සමග එවකට අපේ රටේ රාජ්‍ය නායකවරයා ඒකාබද්ධ ප්‍රකාශයක් කරා. ඒ ඒකාබද්ධ ප්‍රකාශයේ බෑන් කිමුන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා ප්‍රකාශ කරලා තිබෙනවා ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව. ඒ ප්‍රකාශයේම රජය පිළි අරගත්තා. මේ ප්‍රශ්නවලට රජයේ අවධානය යොමු කරනවායි කිය. ඒ ප්‍රකාශය තුලින්ම මේ අභ්‍යන්තරව තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක් කරා. ඒක තමයි කරපු පළවෙනි වරද. මොකද මේ සියලුම ප්‍රශ්න රට අභ්‍යන්තරයේ විසඳා ගැනීමේ අවස්ථාව තිබුණා. නමුත් මානව හිමිකම් උල්ලංඝනය කරයි කියන පිළිගැනීම ඒ ප්‍රකාශය තුලින්ම එවකට රජය පිළිගත්තා. ඒ තත්වය තුල තමයි මේ ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් වෙලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානයට යොමු වෙලා ඒ විවිධ අවස්ථාවන් වල එවකට රජයම උගත් පාඩම් සහ ප්‍රතිසන්දහන කමිටුවක් පිහිටුවා LLRC එක පරණගම වාර්තා මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරේ මේ ප්‍රශ්නය පිළිබඳව ජාත්‍යන්තරව අවධානය යොමු කිරීමේ ඒකාබද්ධ ගමනකට එකඟතාවය පළ කරපු නිසා මේ මන් ළඟ තිබෙනවා මේ ප්‍රකාශය. මේක මං හැන්සාර්ගත කරනවා සභාගත කරනවා මැයි 23/2009. ඒතර මම අහන්න කැමති ඇයි මේ වගේ ඒකාබද්ධ ප්‍රකාශයකින් මේ වගේ දෙයකට එකඟ වෙලා මේ අභ්‍යන්තරව තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයට ලක් කරන්නට ඒවකට රාජ්‍ය නායකයා කටයුතු කරේ. ඒකේ ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් හැටියට තමයි යුද්ධය අවසන් වෙලා අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමා ප්‍රකාශ කරන ආකාරයට යුද්ධය අවසන් වුණේ 18 වෙනිදා 23 වෙනිදා 23 වෙනිදා අත්සන් කරනවා බෑන් කී මූන් එක්ක ඒකාබද්ධ ප්‍රකාශයක්. මොනවද කියන්නේ? The Secretary General underlined the importance of an accountability process for addressing violations of international humanitarian and human rights law. ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම ගැන බෑන් කී මූන් මහත්මයා කතා කරනවා. ඒ කතා කරනකොට ඊළඟ වාක්‍යයෙන් කියනවා the government will take measures to address those grievances. අපේ රජය කියනවා මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව අපි පීවර ගන්නවායි කියලා. ඒ ප්‍රකාශයෙන්ම තමයි අපේ රටේ අභ්‍යන්තර ස්වෛරීත්වය, දේශපාලන නිදහස, අපේ භෞමික අඛණ්ඩතාවය ජාත්‍යන්තරයට එදා පාවල දුන්නේ. යුද්ධේ දිනලා දින 5යි. යුද්ධේ දිනලා මේ දින 4-5න් මුළු රටම පාවල දුන්නා. ඒ ආරම්භ වුණු ක්‍රියාවලිය තුල තමයි මුළු ජාත්‍යන්තරයේම අවධානය අපේ රටේ අභ්‍යන්තර ක්‍රියාදාමයට යොමු වුණේ. එතකොට අපිට සිද්ධ වුණා එදා එවකට ඔබතුමන්ලාගේ රජයට සිද්ධ වුණා LLRC වාර්තා නිර්මාණය කරන්න, පරණගම වාර්තා නිර්මාණය කරන්න, රට අභ්‍යන්තරයේ කටයුතු පිළිබඳව විදේශීය රටවල් වලින් අවසරය ගන්න. මේ රට පාවල දුන්නේ, ස්වෛරීත්වය පාවල දුන්නේ යුද්ධයේ දිනලා දින 4-5කින් ගහපු ගිවිසුමේ ඒ ඒකාබද්ධ ප්‍රකාශයේ. එනිසා මේ පොට වරද්ද ගත්ත තැන අපි හැමෝම අවබෝධ කරගන්නට ඕන. දැන් කතා කරනවා දඩයම ගැන, දැන් කතා කරනවා අපකීර්තිය ගැන. මේ රණවිරු දඩයමේ, ඒ වගේම රටේ අභිමානයට සිදුවුණු හානියේ, මේ අපකීර්තියේ සුළ මුළ එදා බෑන් කී මූන් මහලේකම්තුමත් සමග අත්සන් කරපු ඒ ඒකාබද්ධ ප්‍රකාශය. එතනින් කාටවත් පැන යන්නට බෑ. එතන තමයි වරද සිද්ධ වුණේ. එතන තමයි අඩුපාඩුව සිද්ධ වුණේ. එතන අඩුපාඩුව සිද්ධ කරගෙන දැන් අපිට කියන්නට එනවා අපි දේශද්‍රෝහින්ලු, අපි රාජද්‍රෝහින්ලු. දේශද්‍රෝහි ක්‍රියාව, රාජද්‍රෝහි ක්‍රියාව ඒ සිද්ධ වුණේ මේ ඒකාබද්ධ ප්‍රකාශයත් එක්ක. මම මේක හැන්සත්ගත කරනවා, මම මේක සභාගත කරනවා. ඇයි මෙහෙම ඒකාබද්ධ ගිවිසුමකට අත්සන් කරේ? ඇයි මෙහෙම ඒකාබද්ධ ගිවිසුමක් ප්‍රකාශයට පත් කරේ? ඇයි මේ ඒකාබද්ධ ගිවිසුම තුලින් රට පාවල දුන්නේ? රටේ ස්වෛරීත්වයේ තුට්ටු දෙකට වික්කේ අපේ වීරෝදාර රණවීරුවන් මේ මහා භයංකාර තත්ත්වයකට නිර්මාණය කරේ. දැන් කතා කරනවා දංගෙඩිය ගැන, දැන් කතා කරනවා එල්ලල මරයිලු, දඬුවම් දෙයිලු, ජාත්‍යන්තර අධිකරණ ගැන කතා කරනවා, ජාත්‍යන්තර විනිසුරුවන් ගැන කතා කරනවා. මේ හැම එකටම සුළ මුළ යුද්ධේ දිනලා දින පහක් ඇතුළත මේ ඒකාබද්ධ ප්‍රකාශය හරහා සිදුවුණු ලොකුම රාජද්‍රෝහී, දේශද්‍රෝහී, ජාතිද්‍රෝහී, ශ්‍රී ලංකාවට ද්‍රෝහීව ක්‍රියාත්මක කරපු මේ ඒකාබද්ධ ප්‍රකාශය කියන එක මම සඳහන් කරන්න කැමතියි. ඒ නිසා විශේෂයෙන්ම නිකම් බොරුවට අපේ රටේ අභ්‍යන්තරයේම සිටින පුද්ගලින්ට දේශද්‍රෝහී නාමය ඇඟිලි දික් කරන වෙනුවට කැඩපත ඉදිරිපිට ගිහිල්ලා හොඳට හොයලා බැලුවොත් වරදක් වෙන්නේ නැහැ. කවුද දේශද්‍රෝහී, රාජද්‍රෝහී ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබුවේ? කවුද මේ රටේ ස්වෛරීත්වයේ තුට්ටු දෙකට වික්කේ? කවුද මේ රටේ බහුමික අඛණ්ඩතාවය, අපේ දේශීයත්වය, අපේ රටේ එක්සිත් භාවය, එක්සත් භාවය තුට්ටු දෙකට පිටරටට විකුණුවේ කවුද? තුට්ටු දෙකට ජාත්‍යන්තරට විකුණුවේ කවුද? මේ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැහැදිලිවම ඉස්මතු වෙනවා. ඒ නිසා මම වර්තමාන රජයෙන් ඉල්ලීමක් කරනවා, කරුණා කරලා මේ වගේ දේවල් කරලා ඉල්ලං කන්න එපා. මෙතනින් තමයි ඉල්ලං කෑම පටන් ගත්තේ. ඒ නිසා තමයි අපේ වීරෝදාර රණවීරුවන් අද දංගෙඩියට ගෙන යන තත්ත්වයක් ඇති වෙලා තිබෙන්නේ. ඒ නිසා වරද සිදුණු තැන වැරදි හදාගන්න නිකම් බොරුවට අපේ රට තුල අභ්‍යන්තරයේ රට දෑ වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින විරුද්ධ පක්ෂයේ අපිට නිකම් බොරුවට මඩ ගහන්න එන්න එපා. අපිත් මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැප වෙනවා. අපිත් මේ රටේ බහුමික අඛණ්ඩතාවයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්නට කැප වෙනවා. හැබැයි මතක තියාගන්න, මේ රටේ ස්වෛරීත්වය ශක්තිමත් කරන්නට සියලුම ජාතීන් අතර, සියලුම ආගම් අතර එකමුතු භාවයක් තිබෙන්නට ඕන, සංහිඳියාවක් තිබෙන්නට ඕන. හැම ජාතියක් සමගම, හැම ආගමක් සමගම අපේ සිංහල බෞද්ධකම රැකගෙන අපේ බෞද්ධ ප්‍රතිපත්ති ටික ක්‍රියාත්මක කරන්නට ඕන. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් තමයි අපේ නිර්මල බුදුදහම නිර්ව්‍යාජව ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ නිසා පැහැදිලිවම මම කියන්න කැමති ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට, විපක්ෂයේ අපි ලෑස්ති ඕනම වෙලාවක රටේ ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය, රටේ දේශපාලන නිදහස, ස්වාධිපත්‍ය වෙනුවෙන් අපි එකට හිටගන්නට ලෑස්ති, අපි පෙළගැසෙන්නට ලෑස්ති. හැබැයි අමතක කරන්න එපා, පොට වරද්ද ගත්තේ 2009 මැයි 23 වෙනිදා බෑන් කී මූන් මහතත් සමග අත්සන් කරපු ඒකාබද්ධ ගිවිසුමෙන් තමයි මේ රට අභ්‍යන්තරයේ තිබුණු ප්‍රශ්නය ජාත්‍යන්තරකරණයකට ලක් කරේ. මානව අයිතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුුණයි කියන ඒ ප්‍රකාශයට රටේ ප්‍රධානියා අත්සන් තැබීම තුළින් මේ සම්පූර්ණ ප්‍රශ්නයම ජාත්‍යන්තරකරණයට ලක් වුණා. ඒ වරද ඔබතුමන්ලට බාරගන්න සිද්ධ වෙනවා. නමුත් රට දෑ වෙනුවෙන් ඕනම වෙලාවක රට වෙනුවෙන්, රටේ ඒකීය භාවය වෙනුවෙන්, ස්වෛරීත්වය වෙනුවෙන් අපි විපක්ෂයක් හැටියට මේ රට ආරක්ෂා කරන්නට, රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් හැම විටම පෙනී සිටිනවායි කියන එක ප්‍රකාශ කරන්න
කැමතියි. මම විවාදයක් අවශ්‍ය නැහැ. නමුත් ඔතුමා ඒ දවස්වල විදේශ ඇමතිතුමාට මම හිතන්නේ මුළු කූපයක් ඇතුමාට අවශ්‍ය දුන්න සාධාරණයි කරු සභානායකතුමා. මෙතනින් අපි අවසාන කරන්න පුළුවන්.
Normally there's no debate. I have taken the responsibility on behalf of His Excellency the President to come and inform Parliament.
Yeah, we have done that, yeah.
Democratic way of informing Parliament.
That's fair enough.
That we have done now.
I respect that.
The Leader of the Opposition took the chance of speaking and express his views. He was, hold on. Honorable, the Leader of the Opposition should remember that the Honorable Gotabaya Rajapaksa, the president, got 69 lakhs of votes.
Yeah, yeah.
Defeating
no, no.
all these stories.
Okay, we
defeating
that.
All these false stories uttered by the leader of the opposition today.
Now we'll, as the former minister of foreign affairs, I thought we have to give him to
Walangunati Parnakata Janata Pradikshepa. Dambur Vadavila Apo, E Parnakata Karla Vedakne. Api Sarate Andone. Samuhama, Sama, Anugrahatwen, Ivatwen, and co-sponsorship picking, Ainwen done. Beka tamai Ratavenuen api kalayutu deka.
We understand, I respect that view.
I have.
You have done your duty. You have done your duty, yes.
So
only the two. No, Vivadiak. But I thought I give allow honorable.
There is no debate.
No, there is no debate. But he was the foreign minister at the time. And the army commander, you had to give them.
If you want to debate, we can start the debate now.
Short.
Don't do this, honorable speaker.
As the former foreign minister, as the but to buy a uchera or khata the not.
Karu mangal samre.
Aru khata na ayega tumani.
I give you after that short, very short.
Tiha ek Geneva yojana va idripat karpu amati varaya hatiyatat. Mami Israel ma danagan na kamati. Atwasem me yojana vanu kriyatmak u yantrane. Ekianne Atul Dahan Wuange Kargale Atulu may Parliament to Anumata Karan Lada E Antanes Ha E Angavel to Mukada Venekiela. Have a game a garu, Katana at the Tumani, Mametanikian None Atawasem may Yojanava Tuling Pasugia Raja Avasana Kale Merate Ape Viro Dara Sebalunta. Ape Nayakayanta danduwan denna jaatyantara parikshanayak aarambha kala thibuna Mahinda Rajapaksa janadhipathyumama kiya giya mawa viduli putuwata geniyanna hadanawai kiyala namuth me 31 yojanawa haraha tamai api Mahinda Rajapaksa viduli putuwata geniyana ekak beragena api Geneva ayata kiwwa videshikayan ape rata parikshana pariksha karanna ona ne අපිට පුළුවන් අපේම පරීක්ෂණ කරන්න කියන මතය උඩ තමයි ජාත්‍යන්තරය මේ ප්‍රශ්නෙන් ඈඩ් කරලා ඒ තුලින් ජාත්‍යන්තරයත් අපිත් එක්ක එකතු කරගෙන ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් විදුලි පුටුවෙන් බේරගත්තේ මේ 30න් එක කියන යෝජනාව මේ සම්බන්ධයෙන් අපිට විවාදයක් දෙන්නේ කියලා අපි ඉල්ලනවා
අවසාන වශයෙන් වෙන ෆීල්ඩ් මාෂල් සරස්වංශ මහත්මයා එදා ඔබතුමා හමුදාපති
හමුදාපතිතුමාට
සුඩුවෙන් දැන අවස්ථාව දෙනවා
යුද්ධය අවසන් වුණේ මැයි 19 වෙනිදා එදා තමයි ගරු ජනාධිපතිතුමා එකට සිටබු මේ පාර්ලිමේන්තුවත් අමතලා ඒක ප්‍රකාශයට පත් කරේ 19 වෙනිදා උදේ තමයි ප්‍රභාකරන් නැති වුණේ ඊට පස්සේ බැංකි මූන් එක්සත් ජාතික සංවිධානයේ සභාපතිතුමා 23 වෙනිදා මෙහෙට ආවා ඒ ආවේ එවකට හිටපු මහලේකන්තුමා ඒ ආවේ එවකට හිටපු ජනාධිපතිතුමා එයාට ආරාධනා කරා යුද්ධ ඉවර වුණ ගමන් ටෙලිෆෝන් කෝල් එකක් අරගෙන කතා කරලා ඔබතුමා වහාම ලංකාවට එන්න මේක ඉදිරි කටයුතු ගැන කතා කරන්න කියලා ඒ ආරාධනාව මත තමයි එතුමා 23 වෙනිදා ලංකාවට ආවේ
හොඳයි බොමිසුති ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී අපි ගරු සභානායකතුමා හොඳයි පිළිතුරු දෙන්න නෝමෝ නැහැ ගෞරව සභානායකතුමා ඊට පස්සේ අපි පක්ෂ නායක රැස්වීමක් සඳහා සභාව වත්තිරනවා
ගරු කතානායකතුමනි
සභාව වත්තිරනවා
ඔබතුමා අදහස් ඔබතුමා අවසර දීලා අදහස් කීපයක් පළ කරලා තියෙනවා ඒ ගරු මන්ත්‍රීතුමලා එක්ක අපිට ඕන වෙලා කතා කරලා මේක පැහැදිලි කරතයක මේක ගැටුවක් නෙමෙයි කරා මුළුමහත් ජාතියේම ප්‍රාර්ථනය තමයි මේ තීරණය ඒක තමයි මම ප්‍රකාශ කරලා
තියෙන්නේ අපි ඔඩර් ප්ලීස් පක්ෂ නායකයේ රැස්වීමක් සඳහා සභාව තාවකාලිකව වත්තිරනවා